ප්‍රධානමට එකතු වූ ආරම්භයේ අද දින ന്യാයපත්‍රයේ විෂයාංක 1 අග්‍රමාත්‍යවරයා මාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීම ගරු අනුර සනායක මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින ന്യാයපත්‍රයේ අංක 1 යෝජනාව මම ඉදිරිපත් කරමි විශේෂම අංක 1 යෝජනාවේ තිබෙන්නේ මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් අප විසින් ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගය මගේ කරුණු පිළිබඳව ඇයි මෙවැනි ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතු කරුණු ඇයි මේ ආණ්ඩුවට තවදුරටත් මේ රට පාලනය කරන්න මහජනයාගේ වගකීම දරන්න අයිතියක් නැති බව තහවුරු කිරීම සඳහා මා පසුව එහි කරුණු ගරු නියෝජ්‍ය කතානායකතුමෝ උපයෝග කරගන්න බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඒ පාස්කුවිරිදා ප්‍රහාරය අපේ රටේ ජීවත් වෙන සියලු ජනතාවන්ගේ හදවත් කම්පණයට ලක් කරලද ප්‍රහාරය අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර තිබුණු සමගිය වෙනුවට වෛරය ක්‍රෝධය වර්ධනය වුණු අවස්ථාව ඒ වගේම 21 වෙනිදා ප්‍රහාරයේ අපේ රටේ කිසිදු පන්නේ ජාතිවාදයක් වර්ධනය කරන්න හෝ ජාතිවාදයේ දේශපාලනයක් බවට පත් නොකරගත්තු තමන්ගේ ආගම අනුව එම ආගම අදහන්න ගියපු ඒ වගේම ඒ හා සමාන හෝටල් පද්ධතික ජීවත් වූ කණ්ඩායමක් ඉලක්ක කොටගෙන මේ ප්‍රහාර එල්ල වුණා. එතනදී ජීවිත 258කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල සිදුවී තිබෙනවා. දේවස්ථානවලට හෝටල් පද්ධතීන්ට විශාල විනාශයක් සිදුවී තිබෙනවා. මුළු සමාජයේම දෙදරා යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රට තුළ විශාල අරාජකත්වයක් නිර්මාණය වී තිබෙනවා. සමාජයන් ඇතුළ එකිනෙක අතර සැකය කෝපය වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ලංකා ඉතිහාසයක් සහ අප්‍රේල් මාසේ 21 වෙනිදාට පසු ලංකා ඉතිහාසයක් ලියවෙන තත්ත්වයක් අද නිර්මාණය වී තිබෙනවා. හැබැයි මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා අපේ සමාජය දෙදරවන්න අපේ ඉතිහාසය ඉතාමත් ඛේදනීය බෙදීමක් ඇතකර ලබන සංදිස්ථානයක් පිළිබඳව වගකීම් බාරගන්නේ කවුද? ඒට වගකී යුත්තේ කවුද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා මිට කල්නුත් කියලා තිබෙනවා මෙම ඝාතනයට අපරාධකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක් අපරාධකරුවෙක් තමයි මෙම ඝාතනයට අහුල් වී තිබෙන්නේ. මෙම ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සැලසුම් කරලද සැලසුම් දියත් කරලද ප්‍රහාර එල්ල කරලද කණ්ඩායම මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරුවන් මා හිතනවා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රස්ත විමර්ශන ඒකකයේ විවිධ පරීක්ෂණ කරමින් සමහර අපරාධකරුවන් ඝාතනයේ විසිටිනවා අනෙක් අපරාධකරුවන් අත්අඩංගු කොට අරගෙන නීති හමුවට පමුණුවමින් තිබෙනවා එනිසා මෙම ඝාතනයේ එක් අපරාධ කණ්ඩායමකට නීතිය ක්‍රියාත්මක වෙමින් අත්අඩංගුවට ගැනීම සිදු කරමින් එම අපරාධ කණ්ඩායමට ලබා දිය යුතු දඬුවම ලබා දෙන කටයුතු කරමින් තිබෙනවා. හැබැයි මේ අනිත් අපරාධකරුවන් කවුරුද? මේ අනිත් අපරාධකරුවන් තමයි මා පසු ඉතා පැහැදිලිව ඔප්පු කරන්නම්. මේ ඛේදවාචකයේ සිදුවෙන්න ඉඩදී තමන්ගේ වගකීම මුළුමනින්ම අත්හැරන ලද වළක්වාගත හැකිව තිබුණු ප්‍රහාරයක් දියත් වෙන්න ඉඩකඩදී තමන්ගේ ජනාධිපති ධූරයත් තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරයත් තමගේ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියටත් තමන්ට තිබෙන වගකීම් පිළිබඳ කිසිදු සැලකිල්ලට භාජනය නොකොට ඔහෙ මේ සිදුවීම සිදුවෙන්නේ දියත් මෙම සිදුවීම සිදුවෙන්න මෙම කාද ඛේදවාචක සිද්ධ වෙන්න ඉඩදී නිහඬව බලා හිටපු ආණ්ඩුව දැන් නියෝජ්‍ය කතානායකතුමනි කවුද ආණ්ඩුවට දඬුවම් දෙන්නේ අපි හමු හිතෙන ප්‍රශ්නේ එකයි මේ අපරාධකරුවන්ට නිශ්චිත ලෙස ඝාතනයට අහුල් වූ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා නම් නිශ්චිතම ලෙස මෙම අපරාධකරුවන් වන අනිත් කණ්ඩායමට ආණ්ඩුවට දඬුවම් ලබා දෙන්නේ කවුද? ඒ 258ක ජීවිත පිළිබඳව ඒ ජීවිතවල වගකීම් පිළිබඳ අත්තරපු ආණ්ඩුවක්. රටේ ඛේදවාචක නිර්මාණය වෙන්න ඉඩදී ඔය අත්තරල ආණ්ඩුවක්. ජනතාවගේ ජීවිත තමන්ගේ සුරක්ෂිත ජීවිත තරමට නොවේ පයට පයගෙන දූවිල්ල තරම්මක් ගණන් නොගන්නල ආණ්ඩුවක්. එනිසා මේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නැද්ද? එනිසාද ජනතාව කියන්නේ කුමක්? අද ජනතාව කියන්නේ තව දුරටත් මේ ආණ්ඩුවට මේ රටේ ආරක්ෂාව පිළිබඳව මහජනගේ ආරක්ෂාව පිළිබඳව වගකීම් උසුලන්න යුක්ති සහගත අයිතියක් නැහැ මේ ආණ්ඩුවට. එනිසා ජනතාව ඉල්ලා සිටින ආණ්ඩුව යවන්න, ආණ්ඩුව අයින් වෙන්න, ජනතාවට නව ආණ්ඩුවක් පිහිටවා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න. ඒකයි දැන් තිබින්නේ. මෙතන ඉන්න අග්‍රාමාත්‍යවරයාට හෝ මෙතන නියෝජනය නොකරන ජනාධිපතිවරයාට හෝ මේ රට පිළිබඳවත් මේ රටේ මහජනයා පිළිබඳවත් වගකීම් උසුලන්න යුක්ති සහගත අයිතියක් තිබෙනවද? සදාචාර සම්පන්න අයිතියක් තිබෙනවද? කිසිදු ආකාරයක යුක්ති සහගතව සදාචාර සම්පන්න අයිතියක් මේ ආණ්ඩුවට තවදුරටත් නැහැ අපේ රටේ මහජනයාගේ සහ රට පිළිබඳව වගකීම් උසුලන්න. එක සාධකයක් කියන්නේ මෙන්න මේ නිසා අපි මහජනයා සහ රට පිළිබඳව වගකීමේ සහතික අපි උසුලනවා. මෙන්න මේ නිසා අපි ආණ්ඩුව පාලනය කරනවා. මේ වුවමනාව නිසා අපි ආණ්ඩුව පාලනය කරන කිසිවක් නැහැ තමුන්වාසලට කියන්නේ. තමුන්වාසල සෑම අතිමසාර්ථක බවට පත්වී පාලනය. ඒ නිසා තව දුරටත් තමුන්වාසලට ওই පැත්තේ වාඩි වෙලා මේ රටේ ආණ්ඩු කරන්න මහජනයා පිළිබඳ වගකීමත් රට පිළිබඳ වගකීමත් උසුලන්න අයිතියක් නැහැ. ඒක තමයි මහජනයාගේ යෝජනාව. හැබැයි මේ ආණ්ඩුව පළව හැරීම සඳහා මහජනයාට ලැබෙන අවස්ථාව සාමයේ ආණ්ඩුව මහජනගේ මහජනයා පිළිබඳව තියෙන වගකීම නිසා රට පිළිබඳව තියෙන වගකීම ඉවත් කිරීම සඳහා තිබෙන අවස්ථාව කුමක්ද? මහජනයාට ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා මැතිවරණයකදී. හැබැයි මැතිවරණයක් දක්වා එක් මැතිවරණක සිට අනෙක් මැතිවරණ දක්වා ඒ ආණ්ඩුවක් පළව හැරීම පිළිබඳව ආණ්ඩුවක් ඉවත් කිරීම පිළිබඳව බලයක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවට. අන්නේ බලය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි මේ නියෝජනය කරු ලබන්නේ. ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ කවර කලකිරීම තිබුණා? ජනතාවට මේ ආණ්ඩුව නිරපීම සඳහා කවර උවමනාවන් තිබුණා? ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ මුළු විශ්වාසය බිඳ වැටී තිබුණා? ජනතාවට තමන්ගේ ආරක්ෂකයා සහ තමන්ගේ තමන් පිළිබඳ වගකීම දරන්නා බවට මේ ආණ්ඩුව නුසුසුකම් ලබා තිබුණා? ජනතාවට අවස්ථාවක් නැහැ මේ ආණ්ඩුව වෙනස් කරන්න. ඒ අවස්ථාව ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණයක සිට මැතිවරණයක් දක්වා ලැබෙන පාර්ලිමේන්තුවට අන්නේ පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බලය තමයි අපි නියෝජනය කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කරමින් තිබෙන්නේ. ඒ අන්කවරක්වත් නෙවෙයි, මේ මහජනයා පිළිබඳවත් මේ රට පිළිබඳවත් වගකීම උසුලන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් හෝ යුක්ති සහගත අයිතියක් තමුන්වාසල ආණ්ඩුවට නැහැ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මේ ආණ්ඩුව පරාජයට පත්කොට එන් අනිත් අන්තය ගත්තොත් මේ ආණ්ඩුව පරාජයට පත්කර කවර වර්ගයේ හෝ ආණ්ඩුවක් මෙම පාර්ලිමේන්තුව අටවා ගැනීමට සුදුසු නැහැ. එනිසා අපේ යෝජනාව මේ ආණ්ඩුව පරාජයටපත් කරලා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ නැවත යෝජනාවක් කරා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉසුරු ඇරිය යුතුයි. ඒ තමයි අපේ රටට අපේ රටේ ජනතාවට අපි විසින් ඉටු කළ යුතු යුක්ති සහගතම අවස්ථාව සහ දේශපාලනය. මේ ආණ්ඩුව පරාද කරන්න ඕන ජනතාවට නව ආණ්ඩුවක් පිහිටවා ගැනීම සඳහා අවශ්‍ය වෙන මැතිවරණයක් ලබා දිය යුතුයි. එනිසා මේ දෙක එකට බද්ධ වෙලා යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ වෙලාවෙම මා පසුව විශ්වාසභංග යෝජනාවේ කරුණු පිළිවන් සාකච්ඡා කරන්න පෙර මේ විශ්වාසභංග යෝජනාවත් එක්ක අපේ රටේ දේශපාලනයේ බොහෝ දේවල් කතා වෙන්න පටන් ගත්තා. එකක් කියන්න පටන් ගත්තා, මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව. ගරු කතානායකතුමනි, මේ සිදුවීම පිළිබඳවත් මේ සිදුවීමේ අතුලාන්තය දෙස බැලුවහමත් ඉතාමත් පැහැදිලිව තිබෙනවා මේ සිදුවීමට නිශ්චිත ලෙස වග උත්තරකරුවේ බවට ආණ්ඩුව පත්වෙන එක. එනිසා අපේ අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ, අපේ ඉලක්කය බවට පත් වී තිබෙන්නේ අන්නේ නිශ්චිත වගකී උත්තට නිශ්චිත අපරාධකරුවාට පාර්ලිමේන්තුව ඇතුලේ ලබා දිය යුතු දඬුවම, මේ රටේ ජනතාව අපේක්ෂා කරන දඬුවම ලබා දීම තමයි අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් තමයි අපි විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට විරුද්ධව ගෙනාවේ. අපි මේකේ වලිගාල්ලන්න ගියේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. සමහර අය සතුටු ලබනවා ප්‍රධාන තැන බේරලා වලිගල්ලන්න. එනිසා ගරු කතානායකතුමනි අපි වලිගල්ලනවා වෙනුවට නිශ්චිත ලෙස මෙහි වගකීතු ආණ්ඩුවට විරුද්ධ අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. එක එක දෙක ඔය මහත්තුරුම අපිට මතකයි ගරු කතානායකතුමනි අපි ඊතරම් සලකලා කරන්නේ මේ කෝප් සභාව බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ කෝප් සභාවේ පරීක්ෂණය පැවැත්වෙනකොට මෙන්න මේ හරිය ඉඳගෙන කෑ ගැහුවා. කෝප් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ කාර්යභාරය බැඳුම් කරේ වංචනිකයන් කහවතුරෙන් සෝදා පිරිසුදු කිරීමයි. කොතර දඟලුවත් හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ස්ථීර ලෙස කෝප් සභාවේ ඇතුළෙත් ඉතා හොඳින් තාවුරුකට ඔප්පුකොට තිබුණා මහා බැංකු බැඳුම් කරේට ආණ්ඩු පාර්ශ්වයේ අග්‍රාමාත්‍යවරයා මහා බැංකු අධිපතිවරයා සහ අනුත් කණ්ඩායම තිබෙන බැඳියාවන් පිළිබඳ අපි ඉතා හොඳින් පින්නිකුරු පිළිසොපලන දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම සමහර අය කියනවා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ ආණ්ඩුව පරාද කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නව ආණ්ඩුවක් හැදුවා. ඒ නිසා ඒ වෙලාවේ ඒක වලක් කළා දැන් ආණ්ඩුව පරාද කරන්න යෝජනාවක් ගෙන එක සාධාරණ නෑ කියලා කතාවක් කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි කරයන් කවරක්වත් නෙවෙයි. ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන බැඳීම ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන ගිවිසුම ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන එකඟතාවය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිද්ධ වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් හිතුවක්කාරී තක්කඩි ලෙස උල්ලංඝනය කිරීම. ජනතා විමුක්ති පෙනී හිටියේ අන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියා නම් මම එතුමාගෙන් අහන්න අද හිතාගෙන හිටියේ අද ඔබතුමා ඒ ගැන මොකද්ද කියන්න කියලා. මම විශ්වාස කරනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිගන්නව ඇති ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වැරද්දක් කියලා. අද පිළිගනි කියලා මම විශ්වාස කරනවා. එයි ශ්‍රේෂ්ඨාධිකර මිනිසුරන් 7 දෙනෙක් විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. එය ඉතාමත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව. ඉතා ජනතා විමුක්ති පෙරමුණේ එදා ප්‍රවේශයේ මේ පාර්ලිමේන්තුවේ තිබුණේ ඒ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව. අද තිබෙන්නන් කවරක්වත් නෙවෙයි. මේ ආණ්ඩුවට එරෙහිව ව්‍යවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ගෙනා යුතු යෝජනාව තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මතකයි මේ ආණ්ඩුවේ තිලක් මාරපන අමාත්‍යවරයා ඔහු නීති හා සාමය අමාත්‍යවරයා ධූරය දරනකොට අප විසින් මේ පාර්ලිමේන්තුවේ ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳ දවසක විවාදයක් පැවැත්තුවා. ඒ විවාදයේදී රටක අහිමි වූ මුදල් ප්‍රමාණය කෝටි 1120ක් බවත් එය මහජනයාට අයිති ධනයක් බවත් ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයා හා තමන්ගේ ගජ මිත්‍රන්ට සුවසේ මුදල් එක්රැස් කරගන්න ලබා දී තිබෙන බවත් අපි මේ පාර්ලිමේන්තුවේ පෙන්වා දීලා දවසක විවාදයක් ගත්තා. ඒ දවසක විවාදයේදී තිලක් මාරපන අමාත්‍යවරයා පෙනී හිටියේ මහජනයාගේ ධනෙ වෙනුවෙන් නෙවෙයි ඇවන්ගාඩ්ගේ ධනෙ වෙනුවෙන්. අන්න ඒ පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ ඔහු කරලා තියෙන ප්‍රකාශයන් පිළිබඳව අපි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරා. අන්න ඒ විශ්වාසභංග යෝජනාව වෙලාවේදී විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගන්න කලින් තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්සුණා. හොඳයි. ඊළඟ බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොම්සම මහබුවේ රවි කරුණා අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට සහ එම ගනුදෙනුවේදී තමන්ගේ තිබෙන දායකත්වයේ එම ගනුදෙනුව හරහා තමන් උපයාගෙන තියෙන ධනෙ එම ගනුදෙනුවෙන් තමන්ට ලැබුණු වරප්‍රසාද පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් එළිදරව් වෙන පටන් ගත්තා. බැඳුම් කරේ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිස සභාවෙන් අන්න එහිදී විපක්ෂය විසින් රවි කරුණානායක අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඔහු විශ්වාස භංග යෝජනාවට මූණ දෙන්නේ නැතුව අමාත්‍ය ධුරින් ඉල්ලා අස්සුණා. ඊට පස්සේ අපිට මතකයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒ විශ්වාස භංග යෝජනාව මම හිතන්නේ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වුණා. ඒ නිසා විශ්වාස භංග වලටත් ඉතිහාසයක් තිබෙනවා. අපි විශ්වාස කරන මේ විශ්වාස භංග යෝජනාව ගැන වෙලාවේදී මේ හැම විශ්වාස භංගයකට වඩා විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි දැන් තිබෙන සුළුතර ආණ්ඩුව. සුළුතර ආණ්ඩුවක් තිබෙනවා. ආණ්ඩුව පැත්තේ වාඩි වෙලා ඉන්නේ 106යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසාද ආණ්ඩුවට එරෙහිව විපක්ෂය වාඩි වී තිබෙනවා. 118. එනිසා නිශ්චිත ලෙස මේ විශ්වාස භංග යෝජනාව ගෙන වෙලාවේදී සුළුතරයක් වෙලා තිබෙන ආණ්ඩුවට විරුද්ධ තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනලා තිබෙන්නේ. ආණ්ඩුවේ පැත්තේ වාඩි වෙලා 106යි. විපක්ෂයේ 118ක් වාඩි වී සිටිනවා. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයාද නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එහි මන්ත්‍රී කණ්ඩායම. එම මන්ත්‍රී කණ්ඩායමට ඔහු නායකත්ව දෙන්නේ නැත්නම් ඔහුට විපක්ෂ නායක ධුරයේ හිමි වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ පුරාවටම සිද්ධු සංවාදයන් අනුව. එනිසා මහින්ද රාජපක්ෂ ගරු විපක්ෂ නායකතුමා විපක්ෂ නායක ධුරයේ හොබවන්නේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය ලෙස. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තමන්ගේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔහු මන්ත්‍රීවරු ගණනාවක් මිලදී හෝ ගත්තා. මං ගන්න ගත්තේ කොහොමද කියලා වෙනම දැක් ගත්තා. හරිද? ඒ මන්ත්‍රීවරු කණ්ඩායම පිළිබඳව වගකීම තිබෙන ඔහුට. ඒ නිසා විපක්ෂ නායකවරයා හැටියට තමන් නායකත්වයෙන් දෙන මන්ත්‍රී කණ්ඩායමට ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පස්සෙ තමන් ගන්නලද මන්ත්‍රීවරුන්ටත් නායකත්ව ලබා දෙනවා නම් ගරු නියෝජක කතානායකතුමනි ඔහුගේ සියලු මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවට ආයිතුව තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකවරයාට කටයුතු කරපු සම්බන්ධ මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරේ. එතන මන්ත්‍රීවරු ඒ ඔයාට නිකන් ඔයන්නේ දන්නේ අරංගය දෙනවද නැද්ද ඔය වගේ අය තමයි කෝල් ඉන්නේ අපිට එන්නේ ඒවා මත තියාගෙන. එහෙට මෙහෙට විකිරින බඩු වලට එනවා. ඉතින් ගරු නියෝජක කතානායකතුමනි මම කියෙමින් හිටියේ එනිසා මම කියෙමින් හිටියේ ගරු නියෝජක කතානායකතුමනි සම්බදන් මහත්මයා පෞග කාල පුරාට විවිධ අවස්ථාවලදී මේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්ද ලබා දී තිබෙන එක ඇත්ත. හැබැයි අපි දෙමළ ජාතික සන්ධානයෙන් අහනවා නිශ්චිත ලෙස අපරාධකරුවන් අපේ ඇස් ඉදිරිපිට තිබියදී ජාතිවාදී දේශපාලනයේ වර්ධනය වෙන්න ඉඩකඩ ලබා දී තිබේදී සියලු ජනයාගේ ආරක්ෂාව පිළිබඳව තැතිගැන්මක් නිර්මාණය කරලා තිබියදී නිශ්චිත ලෙස මේ ප්‍රහාරයේ වග උත්තරකරුවන් බවට ආණ්ඩුව පැහැදිලිව හඳුනාගෙන තිබියදී පාර්ලිමේන්තු විසින් තෝරාපත්කොට තිබෙන තේරින් කාර්ක සභාව හමුවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා වන සුමන්දරන් මහත්මයාට අවබෝධ වෙන කරුණු අනුව මොකද ඔහු ඒ කාර්ක සභාවේ ඉන්නව ඔහු ප්‍රශ්න කරනවා ඒ කරුණු අනුව මම අහන්න එකයි දෙමළ ජාතික සන්ධානයට නියඬව හිටිය හැකිද මේ විශ්වාස භංගයේදී ඔවුන් සැබවින්ම උතුරේ දේශපාලන නියෝජනය කරනවා නම් ඔවුන් සැබවින්ම ජනතාවගේ දේශපාලන නියෝජනය කරමින් ඉන්නවා නම් ඔවුන් සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටනවා නම් මේ විශ්වාස භංගයට සහාය දීම මග අරින්න කිසිසේත්ම අයිතියක් නැහැ දෙමළ ජාතික සන්ධානයට. ඊළඟ අපි මේ විශ්වාස භංග ඉදිරිපත් කරපු අය. එනිසා මේ පාර්ලිමේන්තුවේ සංවිතිය ලෙස ඉතා හොඳින් මැන බැලුවොත් මේ ජයග්‍රහණය කරන්න පුළුවන් විශ්වාස භංග යෝජනාවක් කියලා අපි විශ්වාස කරනවා. වෙන යටිගනුදුනු යටි වමනාවන් යටි දේශපාලන ගේම් නැත්තම් ගරු නියෝජක කතානායකතුමනි මේ ජයග්‍රහණය කළ හැකි විශ්වාස භංගය. ඒ විශ්වාසී යුතුව තමයි අපි මේක ඉදිරිපත් කළා තිබෙන්නේ. සමහර අය අපෙන් අහනවා මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡා කරාද නැද්ද ඕගොල්ලෝ කියලා. මහින්ද අමරවීර විපක්ෂ සංවිධායකතුමා මගෙන් ඇහුවා මේ එළියේදී ඔබතුමාලා අපිත් එක්ක මේක කතා කරේ නෑ නේද කියලා. අපි කිසිවෙක් එක්ක ගරු කතානායකතුමනි කාමරස්ස කුටු කුටු ගන්න සූදානම් නැහැ මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළ යුතු වන්නේ කාමරස්ස ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව ජීවිත සිය ගණනක් පිළිබඳව රටේ අරාජකත්ව පිළිබඳව අපේ ආර්ථිකයට කරන ප්‍රහාර පිළිබඳව මේ සභා ගර්භය ඇතුලේ සාකච්ඡා කළ යුතු කරුණක්. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් ගරු නියෝජක කතාරණේ විශ්වාස භංගයක් ගෙනාපුවාම ඒතර මාධ්‍යවල ලොකු ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. එයා පණිනවා මෙයා පණිනවා අරය ගණ්ඩ හදනවා යට ඇමතිකමක් දෙනවා කිව්වා මෙයාට සල්ලි දෙනවා කිව්වා දැන් හරි 100 අංක හරි ඔය වගේ විශාල විකඩම්කාරී ජවනිකා යනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඒ විකඩම්කාරී ජවනිකා වලට මේ විශ්වාස භංගිට දෙන්නේ නැහැ. අපේ සූදාන බවට පත් වී තිබුණු කන් සැබවින්ම විපක්ෂ නායකවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනතාවගේ ජනමතයක් නියෝජනය කරනවා නම් ඔහුගේ වගකීම තමයි ඔහුගේ මන්ත්‍රීවරු කණ්ඩායම නිසි පරිදි පාර්ලිමේන්තුවට කැඳවා මෙම විශ්වාස භංගයට සහය ලබා දීම. ඒක ඔහුගේ වගකීම. ඒ ඔහු සහ අපි අතර කරන අභ්‍යන්තර සාකච්ඡාවක ප්‍රතිඵලයක් විය යුතුනේ. ඒක ඔහු විසින් කළ යුතුයි. මම විශ්වාස කරනවා ඔහුගේ කණ්ඩායමින යම් යම් අය මේ පිළිබඳ කටුකුටු ගාමින් හිටියා අපේ ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රකාශයට පත් කළ තිබුණා මේ විශ්වාස භංග යෝජනාවට සහාය පල් කරන බව. මම එතුමාගෙන් දැන් ඉල්ලා සිටින්නම් කවරක්වත් නෙවෙයි ඔබගේ මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවට කැඳවන්න හෙට දිනේදී. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයෙන්ත් අපි ඉල්ලා සිටින්නම් කවරක්වත් නෙවෙයි. අපිට කාමරස්ස කියලා කතා කරන්න දෙයක් නැහැ. අපි දෙමළ ජාතික සන්ධානයට ඉල්ලා සිටින්නේ මේ අපරාධ නිශ්චිත වග උත්තරකරුවන් බවට ආණ්ඩුව නිශ්චිතව එළිදරව් වී තිබියදී මේ විශ්වාස භංගය මගහරින්න එමණට ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමෙන් ඡන්දෙ දෙන්න සුද්ධ වූ අයිතියක් නැති බව මා දන්නවා දෙමළ ජාතික සන්ධානයටත් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුළුතරයක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය තමුන් වහන්සේලාට මොන සදාචාරාත්මක අයිතිය දාණ්ඩුව කරන්න තියෙන්නේ 106 දෙනයි වාඩි වෙලා තිබින් ආර්ථික කඩාවැටලා තිබින් හොරකම් නේද හොරකම් වලින් ගහන වෙච්ච රාජ්‍ය බවට පත් කරලා තිබෙනවා දයාගමගේ කියනවා මොකද්ද දයාගමගේ කියනවා ලක්ෂ 3000 කජ්ජද්ද කියලා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න ලෑස්තිවෙච්ච පාලනය ජාත්‍යන්තර හමුවේ විවිධ ගිවිසුම් ගාමි රටේ ආර්ථිකත්ව රටේ ස්වාධීනත්වය පාවා දෙමින් තිබෙන ආණ්ඩුව කිසිදු දැක්ම සලස්මක් නැතුව ඉබාගාත රටක් දුවන ආණ්ඩුව පත් වී තිබෙනවා බහුතරයක් නැතුව මම සහතික කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය විතරක් නෙවෙයි නැත්තේ මේ ආණ්ඩුවට ජනතාවගේ බහුතරයකුත් නේ එනිසා තමන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් සැබෑ ජනතාව මතට ගරු කරනවා නම් විශ්වාස භංගේ ගේන්න පෙර ආණ්ඩුව යෝජනාව ගේන්න දීපා පාර්ලිමේන්තු විසුරුවලා ජනතාවට ගිල ජනමතය අහන්න අපි කියන්නේ ඒක ජනතාව ගාවට ගිල ජනමතය අහන්න තව දුරටත් කවර නේද නිර්ලජ්ජිත ක්‍රියාවද්ද තමුන් ආසල හමුවේ තියෙන ආණ්ඩුවක් කරන්න මොකද්ද තියෙන්නේ මොකද්ද තියෙන අයිතිය තමුනාසල ආණ්ඩුව කරන අයිතියක් නෑ මතක තබා ගන්න මොකද්ද තිබෙන අයිතිය මොනවද කරලා තිබෙන්නේ මොන එකකතාවෙන්ද රකලා තිබෙන්නේ එනිසා තව දුරටත් පාලනය කරන්න සිවිලු ආකාරයෙන් නුසුසුකම් ලැබපු පාලනයකට විරුද්ධ තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ මේ විශ්වාස භංග යෝජනාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නිශ්චිත ලෙස කරුණු කැටි කරලා තිබෙනවා එක අපි මේක ඉතා පැහැදිලි ලෙස කියනවා වර්ෂ 2019 අක්කෝ අප්‍රේල් මාසේ 20ක් වන දින කොළඹ මීගම මඩකල ප්‍රසා ප්‍රදේශවල සිදු වූ මරාගෙන මරන තස්තපාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 250කට අධික පිරිසක් ඝාතනය වීම තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහයි බෝම්බ පාර හේතු වූ දීපල හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරය කැබිනට් මණ්ඩලය හා ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාදී නොසලකිල්ලෙන් පාත සඳහන් කෙරෙන ක්‍රියාවන් කරමින් හෝ නොකරමින් හැසිරීමෙන් මේක සිද්ධ වුණා කියලා සාපරාදී ක්‍රියාව තම උනාසල කරලා තිබෙනවා. එයි නිසි පරිතරතුරු ලැබිලා තිබෙනවා. මා තම උනාසල එකින් එක කියන්නම්. 2019 පස්වෙනි මාසයේ 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. ISIS සංවිධානයේ වෙනි ජාත්‍යන්තර සස්ස සංවිධාන මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන හිටියාද? දැන හිටියා නම් ඒ කවර දිනක සිටද? මොකද අග්‍රාමාත්‍යවරයා කිව්වේ? හැන්සාඩ් එක බලන ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 5යි 8 වෙනිදා හැන්සාඩ් එක නිශ්චිත ලෙස සඳහන් වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා කියනවා 2014 සිට මෙවැනි ජාත්‍යන්තර සබත්තාවෙන් සහිත ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාකාරකයන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන සිටියා කියලා. 2014 ඉඳන් මේම ප්‍රශ්නයක් සිදුවෙමින් තිබෙන බව මේ ආණ්ඩුව දැනගෙන හිටියා. ඊළඟ කරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ කියලා උපකල්පනය කරමු. හැබැයි අපි දන්නවා විවිධ මුස්ලිම් ජනතාවගේ සංවිධාන විසින් මේ පිළිබඳ නිශ්චිත ලෙස පැමිණිලි ඉදිරිපත් කළා තිබුණා. මා ගාව තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අල්ලා ජබ්දුල් ජවාද් අලීම් ඒ ෆන්ඩ් ඒ ට්‍රස්ට් එකේ බාරකාරත්වයේ BJM රෝඩ් කාන්තංකුඩි එන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට පොලිස් භාර අමාත්‍යවරයාට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ල මේ පැමිණිල්ල ඉදිරිපත් කළ තිබෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 3/24 මොකද්ද මේ පැමිණිල්ලෙන් කියන්නේ මේ පැමිණිල්ලෙන් මෙහෙම කියනවා මේ පැමිණිල්ල ඉතා පැහැදිලි ලෙස සඳහන් කරලා තිබෙනවා කාන්තං කුඩිය ප්‍රදාන කරගනිමින් පවත්වාගෙන යන තවුජිත් ජමාත් සංවිධානයත් 296 FC රෝඩ් නිව් කාන්තං කුඩි තුන යන ඉස්ලාමීය මූලධර්මවාදී අන්තවාදී සංවිධානයේ ප්‍රචාරකයා වන මෞලමි HMM සහරාන් ජාතික ඇඳුම් පත්තංක යන අය විසින් ප්‍රචාරය කරනු ලබන්නේ ඉස්ලාම් ධර්මයේ ඇති ප්‍රචණ්ඩ සාමකාමී ක්‍රියාව ධර්මයේ ඇති ප්‍රචණ්ඩ සාමකාමී ක්‍රියාව ඉස්ලාම් ධර්මයට පටහැනි බවත් ඒ වෙනත් ආගමික ප්‍රතිපත්තිය බවත් ප්‍රචාර කරන අතර ඔහු මෙහෙම කියනවා කියලා කියනවා. එක ඉස්ලාම් ධර්මයට සාමයට අයත් ධර්මයක් නොව කඩුවට අයත් ධර්මයකි. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය මරා දැමිය යුතුය. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය සමග එකමුතුව නොසිටිය යුතුය. ආයුධවලින් මුස්ලිම් නොවන අයගේ ආර්ථික මංකොල්ල කෑ යුතුය. දේශප්‍රේමයන් ඉස්ලාම් පාලනයට හානි කරය. මව් රටට ආදරය කරන මුස්ලිම් නොවේ. ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් පාලනයට හානිදායකය. ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මයේ කොඩිය එසවිය යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම්වරුන්ගේ රටක් නොවන බැවින් ඒ මුස්ලිම්වරුන් අත්පත් කරගත යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් ලෙස වෙනස් වන දිනය මුස්ලිම්වරුන්ට නිදහස ලැබේ. දැන් මේ කවුද කියන්නේ? මේ සංවිධානය විසින් නිශ්චිත වශයෙන් සහරාල්ලා මෙවැනි දේශන තබන බව ආණ්ඩුවට දැනුම් දෙනවා. මුස්ලිම් ජනතාව විසින් දැනුම් දෙන්නේ 2017 මෙවැනි නොයෙක් අන්තවාදී අදහස් මෞලවි සහරාන් ජනාය විසින් ප්‍රචාරය කරනු ලබයි. මේ රටේ ජාතික එකමුතුභාවයට හා සාමයට ඉතාමත් හානිදායක වේ. දැන් ගරු නියෝජක කතානායකතුමනි, මේ තොරතුරු මුස්ලිම් ජනතාව විසින් ජනාධිපතිවරයාට යොමු කරනවා, අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කරනවා, පොලිස් පාරමාත්‍යවරයාට යොමු කරනවා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපිය ලැබුණ බොහොම ස්තුතියි කියලා පිළිතුරු ලිපියක් ලැබිලා තියෙනවා. ඔච්චරයි. ලිපිය ලැබුණ බොහොම ස්තුතියි. තේරුම් ගන්න ඕන, ගරු නියෝජ්‍ය කතානායක කාන්තම් කුඩි පළාතේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව විසින් තමන්ගේ ජන කොට්ටාස ඇතුලේ මෙවැනි විනාශකාරී ව්‍යසනකාරී මතවාදයන් පතුරමින් තිබෙනවා. මේ තමයි ඒ කණ්ඩායම. ඒ කණ්ඩායම කියන්නේ මේවා. මේක රටේ අනාගතයට, ජාතික එකමුතුභාවයට, මාගෙනගේ ආරක්ෂාවට තර්ජනයක් කළ ජනතාව කියනකොට ආණ්ඩුවක් මොකද්ද කිව්වේ? අගමැති කාර්යාලය ලියුමක් කරන බොහොම ස්තුතියි. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. තමුණුවස්සේ කපිහන්නේ. ජනාධිපති කාර්යාලයෙන් උත්තරයක්වත් නැහැ. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. මේක ජනාධිපති පුටුවාඩි කරලා තිබෙන්නේ. එනිසා 2017 තුන්වෙනි මාසේ 27 වෙනිදා තමයි මේ ලිපි යොමු කරන්නේ. එනිසා අපි මේ විශ්වාසභංග යෝජනාවදී ගරු කතානායකතුමනි, විවිධ ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධාන මුස්ලිම් සමාජය තුළ ක්‍රියාත්මක වන බවට, මුස්ලිම් ප්‍රජාව විසින්ම විවිධාකාරයෙන් ආණ්ඩුව හා සහ වගකීතු අයට දැනුවත් කර සිටියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම අපොහොසත්ලා නැද්ද? තමුණාසල කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද නෑ අපි සමත් වුණා කියලා? මට කියන්න. දැන් හෙට මේ ආණ්ඩුවෙන් අත උස්සන්න ඉන්න බලාගෙන ඉන්න එකෙන් මම අහන්නේ නෑ එවැනි ජනතාව එවැනි කරුණක් කියලා තිබියදී අපි අපොහොසත් වුණේ නෑ, අපි පොහොසත් වුණා, අපි වැඩේ කරා කියලා කියන්න පුළුවන්ද කාටවත් නැගිටි? පුළුවන් නම් කියන්න. අපි යෝජනා වයින් කරගන්න, අපි මෙහෙම ක්‍රියාමාර්ග ගත්ත කියලා කියන්න. තමුණාසල කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ, මතක තබා ගන්න. එනිසා ජනතාව විසින් නිසි පරිදි මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා දී තිබේදී තමුණාසල නින්ද්‍රාශීලීත්වයේ හිටියා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි, කාන්තම් කුඩි ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විවිධ අවස්ථාවල එල්ල කරලද තර්ජන සහ ප්‍රහාර සම්බන්ධයෙන් 2019 අප්‍රේල් මාසේ 21 වෙනි දින බෝම්බ පුපුරවාගෙන මිය ගිය සහරාන්ස් සහ 2019 අප්‍රේල් මාසේ 28 වෙනි දින සයින්ද මරුදුහි බෝම්බ පුපුරවාගෙන මිය ගිය ALM නියාස් යන අවලුන්ට එරෙහිව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබේදී සහ ඒකී වරෙන්තුකරුවන් කාන්තංකුඩි ප්‍රදේශයේ ප්‍රසිද්ධ විවිධ ක්‍රියාකාරකම් වල යෙදී සිටේදී ඔවුන් අත්තඩම් කොට ගැනීමට හෝ නිසි ලෙස නීසිය ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම කාන්තංකුඩි ප්‍රදේශයේ සිද්ධ වූ ගැටුමක් හේතු කොට මේ හේතු කරම ඇති වුණේ ගැටුම. මේ ආගමික අන්තවාදීන් අතර ගැටුමක් නිර්මාණය වුණා. මේ ගැටුම් පිළිබඳව පොලිසිය පැමිණිලා තිබුණා. ඒ පැමිණිලා අධිකරණයට ගොනු කරලා තිබුණා. මේ අධිකරණය මඟ හැරෙමින් තිබුණා. අධිකරණ වරෙන්තු නිකුත් කරලා තිබුණා. හැබැයි තමුණාසල අත්තඩම් කොට කටයුතු කරේ නේ. අත්තඩංගුර ගැනීමට කටයුතු කරේනේ. හැබැයි මාගාව තියෙන බුද්ධයන්ස වාර්තා එක්කෝග මේ සහරාල්ලාගල ගෙවසින තැන් සියල සදාන් වී තිබෙනවා. හැබැයි තමුණාසලා නිදැල්ලේ මේ වරෙන්තු කරුවන්ට මේ අපරාධ කරුවන්ට හැසිරෙන්න කටයුතු කරලා තිබුණා. මම දැනගන්න ගමන් තමුණාසල එක වරද කරු නෙවෙයිද? නිවැරදි කරුද? මට කියන්න. දැන් අත උස්සන්න බලන් ඉන්නේ. නෑ නෑ, එතන ගැටුමක් තිබුණා. එයාට වරෙන්තු නිකුත් කරලා තිබුණා. අපි අත්තඩංගුර ගන්න මෙහෙමමක් තිබුණා. අපි ඒක දියත් කරලා තිබුණා කියලා නැකිලා කියන්න පුළුවන්. ආරක්ෂක ඇමතිවරයට කියන්න පුළුවන්, අග්‍රාමාත්‍යවරයට කියන්න පුළුවන්. තමුණාසෙලා නිදැල්ලේ අපරාධ කරුවන්ට වර්ධනය වෙන්න ඉඩ දුන්නා. ඒකෙනුත් වැඩි කරු තමුණාසෙලා. ඊළඟ වර්ෂ 2018 දෙසැම්බර් මාස 24 දින මාවනල්ලේදී බුද්ධ ප්‍රතිමාව කාණි කිරීම සම්බන්ධයෙන් සාරාන් හසීම් ප්‍රමුඛ කණ්ඩායමක් සම්බන්ධව බවට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ විසින් ජාතික බුද්ධ්‍යාංශයේ වෙත 2018 දෙසැම්බර් මාසේ 28 වෙනිදා 28 වෙනි දින දැනුම් දී තිබියදී හා මෙම පහාර සම්බන්ධ සැක කරමින් කීප දිනක අත්අඩංගුවට තිබියදී විමර්ශන ඉදිරියට ගෙන යාම වළක්වමින් ඒ සඳහා මැදිහත් වීම සිදු වුණු බව ආණ්ඩුවේ අමාත්‍යවරු විසින් ප්‍රකාශ කිරීම. මම නැවත කියන්නම්. දැන් මේ මාවනල්ලේ බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම පිළිබඳව මේ සාරාල්ලගේ කල්ලි ඉතාමත් වගේ කීතු බව දැන් ඉලිදරව් වී තිබෙනවා. හරි පැහැදිලි. එතකොට මුස්ලිම් කවුන්සලය මතක තබා ගන්න. 2018 දෙසැම්බර් මාසේ 28 වෙනිදා දැනුම් දෙනවා බුද්ධයන්සේට මේ අය තමයි මේක හවුල්කරුවන් කියලා. තමුන්වසල මොකද කරේ? සිද්ධි වුණාට පස්සේ කබීර් රසිය මමත්වර පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ කොහේරි කිව්වම මහාගෙන නෑ ඒ අය අත්අඩංගුවට ගත්තට පස්සේ පරීක්ෂණ වලට බාධා කරා ඇමතිවරේ කියලා. මම දැනගන්න කැමතියි අපි ඇමතිවරේ කවුද කියලා. අබීර් රසිය මමත්වර මේ පාර්ලිමේන්තුවේ වෙලා කියන්න ඕන. මාවනල්ල බුද්ධි ප්‍රතිමාවට හානි කිරීම පිළිබඳව සාරාල්ලගේ කල්ලිය සම්බන්ධ බව ඉතා මැනවින් මුස්ලිම් කවුන්සලයේ විසින් දැනුම් දී තිබියදී එය පරීක්ෂණ යනකොට පරීක්ෂණ නතර කරන්න කියලා ආණ්ඩුවේ ඇමතිවරේ කිව්වා කියලා තව ආණ්ඩුවේ ඇමතිවරේ කියනවා. කබීර් රසිම අමාත්‍යවරයා කිව්වා. දැන් තමුන්වසල මොකද කරලා තිබෙන්නේ? අපරාධකරුවන්ගේ පරීක්ෂණ වළක්වලා තියෙනවා මේ ආණ්ඩුව. ඇමතිවරේ කවුරු? මම දැනගන්න කැමති කබීර් රසිම හෙට හරි ඇවිල්ලා උත්තරයක් දෙයි කවුද ඇමතිවරයා කියලා. මේ පාර්ලිමේන්තුව දැනගන්න
ඕන. ඕඩර් ප්ලීස්. ගරු සභානායකතුමා මෙතුමාගේ කාලය 12:36 දක්වා ඉස්සරහට යන්න ඕන නැකුණවත්වා යනවා නම් ඒකට සභාවේකින්ගතාවයේ අරගෙන අපි අවසන් කරමුද දිවාරේ වෙනුවේ.
හයි.
බොහොම ස්තුතියි.
අපි මේ ලන්ච් එක නැතුව යමුනේ. ලන්ච් නැතුව යන තීරණය කළා තියෙන්නේ. ලන්ච් නැතුව යන තීරණයක්
අපි සූදානම් ඕනේ එකට.
නෑ තීරණය කරේ එහෙම
අපි. වාරි නැති වාරි.
නෑ නෑ නෑ. අපි තීරණය කරලා තිබෙන්නේ දිවාහාරේ නැතුව යන්න. එකම අපි තීරණ.
ඒ විනාඩි 4ක විනාඩි 7 දෙන්නම් දිවාහාරේ ඇතුළ කාල සීමාවෙන්
ඊට පස්සේ වියග්‍රීම දවොතුභාගේ විනාඩි 6 දෙන්නම් ඊට පස්සේ
නෑ 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 අපි තීරණය කරේ එදා දිවාහාරේ නැතුව යන්න නේද මට මතකයි විදියට ලේකම්තුමී දිගටම යන්න තීරණය කරේ දිගටම යන්න තීරණය කරේ අපි
නැතුව යන සූදානම
ඔබතුමාගේ කරන්
we'll have lunch
so විනාඩි 7 ඔබතුමාට දෙන්නම් එතනින් පස්සේ දිවාහාරේ නවත්තුමු හරි බොහොම ස්තුතියි. ඔබව කතා කරා.
තව කාලේ තියෙනවා ගරු නියෝජකතර ඒකයි.
නෑ ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා 12:35 කරලා.
අපි පක්ෂ කාලේ තියෙනවා තව. ඒ නිසා
එහෙමනම් 12:30ට අපි දිවහරේ නවත්තලා ඊට පස්සේ ඔබතුමා දිවහරෙන් පස්සේ ආපහු ආරම්භ කරන්න.
අපි ලන්ච් එක කාලේ බෙදලා තියෙන තේ මම හිතන්නේ. මට හිතෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි කාලේ බෙදුවේ දිවහරේ නෑ කියන පදනම මත චුට්ටක් ඔබතුමා පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා මම හිතන්නේ.
ගරු සභානායකතුමා ඔබතුමා කියන එකට අපිට ප්‍රශ්නයක් නැහැ.
හරි. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා කියමින් හිටියේ ඉතා පැහැදිලිව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා මෙම පරීක්ෂණ වලට බාධාවන් කරන බව. ඊළඟරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සිදුවීමෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරා ඔව් ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. හැබැයි මේ සිදුවීමට පෙර කිසිදු අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා කොතනක හෝ ප්‍රකාශ කරේ නැහැ ඔව් ආරක්ෂක මණ්ඩලයට කැඳවුපු නැති බව. ඒකේ මොකක්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුම එක දවසක් වේදිකාවකදී කිව්වා මමත් දන්නවා ඒ සිද්ධිය. එතුමා දිඹුලාගල ඉඳන් හදිසියේ කොළඹ ඇවිල්ලා මහබැංකුවට යන්න සූදානම් වුණා කියලා. මහබැංකුවට යන්න සූදානම් වෙන බව අගමැතිවරයාට ආරංචි වුණා කියලා. ඒ ආරංචි වල අගමැතිවරයා වහාම කඩාගෙන එතුමා හම්බෙන්න ඇවිල්ලා මහබැංකුව තියෙන මගේ බාරේ මම නැතුව ඔබතුමා යන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරා කියලා. ඊට පස්සේ එතුමා මහබැංකුවට යනකොට අර්ජුන මහේන්ද්‍ර සමග අර්ජුන මහේන්ද්‍රගේ බුලත් අතකුත් අතේ තියාගෙන අග්‍රාමාත්‍යවරයාට හිටගෙන හිටියා කිව්වා. ඇයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ර විශේෂ වෙහෙසක් දරනවා මහබැංකුව ආරක්ෂා කරන්න. එතුමාගේ වගකීම ලෙස එතුමා සලකනවා. එතුමා යටතේ මහබැංකුව තිබෙන්නේ. ඒ නිසා එතුමාගෙන් අවසරකින් තොරව ජනාධිපතිවරයාටත් මහබැංකුවට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඒ නිසා මහබැංකුව ආරක්ෂා කිරීම මගේ මූලික වගකීම. ඔව් දොරටුපාලයා වගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එනකොට දොර ගාව හිටගෙන ඉන්නවා. ඇයි මහබැංකුවේ ආරක්ෂාව පිළිබඳ තියෙන බැඳීම. හැබැයි ආරක්ෂක මණ්ඩලයට එනවද එහෙම? ආරක්ෂක මණ්ඩලය පිළිබඳ ඔහුට වගකීමක් නැද්ද? ඔහුට බැඳීමක් නැද්ද? ඔහු ඉති ඒක ඕන දෙයක් උනාවේ මම මහබැංකුව බලාගන්නම් කියන තැන ඔහු හිටියේ. එනිසා ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යවරයා ලෙස තමන්ට තිබෙන වගකීම ඒක. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික එක අග්‍රාමාත්‍යවරයා. ඔහු ආරක්ෂක මණ්ඩලයට යාම ඔහුගේ වගකීම. ඔහු නොයන්නේ නම් ඒක පාර්ලිමේන්තුවට කියවීමට ඔහු බැඳී සිටිනවා. එනිසා ආරක්ෂාව පිළිබඳව ඔහු දක්වා තිබෙන නොසලකිල්ල මෙම පහරට හේතු සාධක වී තිබෙන බව අපි විශ්වාස කරනවා. ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි, මේ පහරය හිටි ඇටියේ අහසෙන් කඩාගෙන පාත්තුණු උල්කාපාතයක් වගේ පහරයක් නෙවෙයි. මේ පහරය නිශ්චිත වශයෙන්ම ඉතාමත් වැදගත් තොරතුරු සාධක එළිදරව් වී තිබුණු පහරයක්. මා එකින් එක කියන්නම් ගරු නියෝජක කතානායකතුමනි. මා ගාව තිබෙනවා 2019 9 මාසේ 9 පොලිස්පති 2019 4 මාසේ 9 සමාවෙන්න 2019 අප්‍රේල් මාසේ 9 පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි සේවාවේ නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජවනද රහස්‍ය වාර්තාව. මම විතර තවදුරටත් මේවා රටේ රහස්‍ය වී යුතුනේ. මේ වාර්තාවේ මොකද්ද කියන්නේ? මේ වාර්තාවේ ගරු නියෝජක කතානායකතුමනි තා පැහැදිලිව මෙහෙම කියනවා. මෙම ප්‍රහාරය සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත. මේකේ ශීර්ෂ පාඨය තමයි ජාතික තවුජිත් තවුජිත් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව. කවද්ද මේ කියන්නේ? කවද්ද කියන්නේ? මේ කියන්නේ 2019 අප්‍රේල් මාසේ 9 බුද්ධයන් සවර්ථ කරනවා. සාරාං ඇතුළු කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ පහරක් එල්ල කරන්න තියෙන බවත් ඒ කතෝලික දේවස්ථාන ඉලක්ක කොට ඇති බවත් ප්‍රකාශ කරනවා. දැන් ගරු කතානායකතුමනි, මේක අහම්බෙන් අප්‍රේල් මාසේ 9 දාපු පණිවිඩයක් නෙමෙයි. දිගටම මේ සාරාංගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කාන්තන්කුඩි ජනතාව පැමිණිලි කරමින් තිබෙනවා. මුස්ලිම් කවුන්සිලේ පැමිණිලි කරමින් තිබෙනවා. මාවනල ප්‍රදේශ බුද්ධ ප්‍රතිමාව පිළිබඳ පරීක්ෂණ සිදුවීමෙන් තිබෙනවා. ඕන් විවිධ දේශන කරමින් තිබෙනවා. මේ සියල්ල මත තමයි මේක ගන්න ඕන. මේක විතරක් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අතට આવොත් කාට වුණත් හිතෙන්න පුළුවන් මේක නිකන් එහෙමම නෙවෙයි වගේ කියලා. ඔව් වනාත විල්ලුවේ වෙඩි තැමීම පිළිබඳව වෙඩි බෙහෙත් ඒව අයව අත්තටම උඩ අරගෙන තිබුණා. වෙඩි බෙහෙත් මේ සියල්ල මේ ක්‍රියාවලියම අවබෝධයෙන් තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලිය අවසානයේදී තමයි තොරතුරු එන්නේ. ජාතික තවුජ් සමාජ නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන පහරය දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව 2019 අප්‍රේල් මාසේ 9 දැන් ගරු කතානායකතුමනි, මේක හිටියට අහම්බෙන් සිටුවිච්චක් නෙමෙයි. ක්‍රියාවලියක් තිබුණා. ඒ ක්‍රියාවලිය අවසානයේදී ප්‍රහාරයක් එල්ල කරන්න සාරාලා සූදානම් වෙන බවත් ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි, කොතනද කියන්නේ? කතෝලික පල්ලි ඉලක්ක කරගෙන මේ පහර දියත් වෙන බව සඳහන් කරලා තිබුණා. ඒ නිසා තමයි කාදිනල්තුමා ඉතාමත් ආවේගයෙන් එතුමා සාමකාමී වුණත් හිතේ තිබෙන ආවේගය ප්‍රකාශ කරපත් කරමින් තියෙන්නේ. කුමක්ද? අඩුව තරමේ තමුසෙලාට මට කියන්න තිබ්බනේ කියලානේ අහන්නේ කාදිනල්තුමා. ආණ්ඩුවට මොකවත් කරන්න බැරි නම් කාදිනල්තුමාට කිව්වනම් එතුම උන්වහන්සේ කියන්නේ මොකද්ද? මම එදාට පල්ලි යන්න එපා කියලා කියන අඩුව තරමේ තමුනාසල ඒ වර්ගයේවත් වගකීමක් ඉටු කරගන්න බැරි වෙච්ච පාලකයෝ. මේ රටේ මහජනගේ ආරක්ෂාව පිළිබඳව මේ රටේ වගකීම් පිළිබඳව දරන්න සුදුසුද? මම අහන්නේ නැත්තේ තමුනාසල. අඩුමතරමේ පණිවිඩයක් තියන්න බැරිද? ඕනෑම ස්ථානයකදී ආගමික නායකතුමන්ලාට දැනුම් දෙනවා නම් මෙවැනි ප්‍රහාරක තොරතුරු අපිට ලැබිලා තිබෙනවා කියලා. ඒක කියනවා තමුනාසල පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒ නිසා තමුනාසල හිතාමත මේ ලේ ගංගාව රටේ ගලන් ඉඩ දුන්නා. ඒකයි තමුනාසලගේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි. එතෙන්දී මොකද කියන්නේ? මේ අය ගැන සම්පූර්ණ විස්තර කියනවා ගරු නියෝජක කතානායකතුමනි. සාරාම් හාසිං සහ ෆාසි යන ඒ යන දෙදෙනා 2018 12 25 මාවනල ප්‍රදේශයේ ආගමික ප්‍රතිමා වලට පහර දීම සිදුවීම් වලින් පසු ප්‍රදේශයෙන් පලා ගොස් දැනට අක්‍රේපත් ඔලිවිල් ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටින බව තොරතුරු වාර්තා විය ඇත. එතන ඉන්න තැනක් දන්නවා. පාවිච්චි කරන දුරකථනාංකයක් දන්නවා. ගෙදර එන වෙලාවක් දන්නවා. මෙහෙම කියනවා, රිල්වාන් රාත්‍රී කාලයේදී රාත්‍රි 11 පාන්දර 4 අංක 309 B ෆර්නාස් පාර දෙවන හරස් වීදිය ආර්යම්පති නැගෙනහිර ආර්යම්පති යන ලිපිණේ වෙත පැමිණෙන බවත් එම ලිපිණේ මොහුගේ බිරිඳ හා දරුවා රැඳී සිටින බවත් දැනගැනීමට ඇත. එතකොට එන වෙලාවක් තියෙනවා. ඔහු එන දවසක් තියෙනවා. මොවුන් මරාගෙන මරන බෝම්බ පහරකට සූදානම් වෙලා තියෙන බවත් කියනවා. ඒ විතරක් නෙවෙයි. සාරංගේ මල්ලි රිල්වාන් යන අය සාරංගේ බාලසොයුරා හා ඔහුගේ මතවාදය වටා සිටින පිරිස රැස් කිරීමේ නියමුවලස කටයුතු කළ කාන්තන්ගුඩි පොලිස් වසමේ මොයිදින් පල්ලිය පාරේ පදිංචි වෙලා ඉන්නේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය කියනවා. ඔහු පාවිච්චි කරන දුරකථන අංකය කියනවා. ඔහු පාවිච්චි කරන බයිසිකල අංකය කියනවා. මේට වඩා මොනවද දෙන්න පුළුවන් තොරතුරු? මේ කවද්ද කරු නියෝජක තරඟතුමනි? 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා. ඒ නිසා මෙවැනි පහරක් එල්ල විය හැකි බවත් පහර එල්ල කරන අයත් ඒ පහර එල්ල කරන අය ගැවසෙන ස්ථානත් පිළිබඳව වාර්තාවක් ලැබෙනවා. ඊළඟ කරු නියෝජක තරඟතුමනි, ඊළඟ අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තන්කුඩි ප්‍රදේශයේ මෝටර් සයිකලයක් පුපුරව හරපු අත්තදා බැලීමක් කරනවා. ඒකත් දන්නවා. මෝටර් සයිකලයක බෝම්බ අටවා පිපිරවීමක් පිළිබඳවත් බුද්ධයන් සවාර්තා කරනවා. එහෙම කියන කරු නියෝජක තනායකතුමනි, කාන්තන්කුඩි පොලිස් වසමේ තාලන්කුඩා ප්‍රදේශයේ පිහිටි අක්කර 43කින් වපසරකින් යුත් ඉඩමකදී 2019 4 මාසේ 16 වෙනි දින පැය 21:20ට, ඒ කියන්නේ රාත්‍රී 9:20ට පමණ යතුරු පැදියක් පුපුරව හැරී ඇති බවත් අදාළ පිපිරීමෙන් යතුරු පැදියේ කොටස් මීටර 50ක දුරකට විසිරී ඇති බවටත් වාර්තා වී ඇත. ද අත්තදා බැලීම් කරනවත් වාර්තා වෙනවා. අප්‍රේල් මාසේ 16 වෙනිදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්තාවක් ඉදිරිපත් වෙනවා. මොකද්ද? අත්තදා බැලීමක් කරලා තන මෝටර් සයිකල පුපුරවා තිබෙනවා. පුපුරලා තියෙන අහවල් තැන ඊළඟ කරු නියෝජ්‍ය කතානායකතුමනි මෝටර් සයිකල අයිති කරුවා. මෝටර් සයිකල මිලදී ගත්ත තැන මෝටර් සයිකල විස්තර සියල්ල වාර්තා වෙනවා. දැන් මොකද ආණ්ඩුවක් කරන්නේ? බබ්බුද තමුණන්සල් අඩුම තරමේ ගරු කතානායකතුමනි සෙල්ලම් ආණ්ඩුවක් වුණත් මේට වඩා මේ ප්‍රශ්න පිළිබඳව සැලකිලි ලක්කල යුතු තිබුණා. ඒ වෙනුවට තමුණන්සල් මොකද කරේ? හැබැයි තමුණන්සලා හැබැයි ගන්න ඕන නිකන් හොඳම පීවර ඒ තමුණන්සලා පැත්තෙන් පීවරක් කරන් තියෙනවා. මොකද්ද? 2019 4 වෙනි මාසේ 11 වෙනිදා අන්න යවන කාටද මේ පිළිබඳ දැනුම් දෙනවා? ආරක්ෂක, ඒ කියන්නේ අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක විශ්‍රාම ජනාධිපති, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා චන්දිකා කුමාරතුංග මැතිණිය, ඇගේ ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක තානාපති අධ්‍යක්ෂක කොට්ටාසේ, අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසේ දෙන්නටම යවනවා. ඒගොල්ලන්ට කියලා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න කියලා. ඒ නිසා මේ ඇමතිවරු දැනගෙන ඉන්නවා. ඇමතිවරුන්ට දැනුම් දෙනවා. ඔව්. ඔව්. මොකක්ද කුදිනේ ඔවුන් කියෙන්නේ?
ගරු මන්ත්‍රීතුමා, මම මට ඇමති ආරක්ෂක දෙන්නෙක් ඉන්නවා. අපිව කිසිම වෙලාවක දැනුවත් කරලා තිබුණේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්. වේරගන්න.
නෑ නෑ, එහෙම නෙමෙයි. දැන් ඔබතුමා කියවනේ අපි දැනගෙන හිටියා කියලා. මම ඔබතුමාට ඉතාමත් ඕනකමින් කියනවා අපි දැනගෙන හිටියේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
මම කියන්නේ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, දැනගත යුතුව තිබුණා. මතකද යන වචනේ? හරිද? ඇමති ආරක්ෂක හිටියනවා. අමාත්‍ය ආරක්ෂකවරු අරන් තියෙනවා. අරන් තියෙනවනේ. ආ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න පාලනය වෙන කාටදද? ඇමති ආරක්ෂක කොට්ටාසයට තමයි දෙන්න පාලනය වෙන්නේ. ඇමති ආරක්ෂක කොට්ටාසෙ නිසි පරිදි නෑ, මම කියන්න, ඔබතුමා කතාවේ පිළිතුරු දෙන්න. කතාවේදී පිළිතුරු දෙන්න. ඇමති ආරක්ෂක කොට්ටාසෙ නිසි පරිදි දැනුවත් කර තිබෙනවා. ඒකෙන් ගම්ම වෙන්න අන් කවරක්වත් නෙවෙයි. ගරු කතා නැතුව එනං ඇමති ආරක්ෂක කොට්ටාසෙ නිසි පරිදි කටයුතු කරලා නෑ. එනං ඇමති ආරක්ෂක කොට්ටාසෙ තීරණය කරලා මගේ ඇමතිත් නම් කියලා වැඩක් නෑ. මොකක් හරි එකක් නේ. මම සමහර හිතන්න පුළුවන් මගේ ආරක්ෂක ඇමතිත් නම් මොනවා හරි වුණත් කමක් නෑ කියලා. හරිද?
ආශිර්වාදයෙන් අමතම ඔබතුමාට විනාඩි 9ක් තියෙනවා. හැබැයි කාලේ වෙන් කළා.
ඔව්, අන්න ඒකත් කතා කරන්න. රයිට්, ඒ වෙලාවට උත්තර දෙන්න. ඒකද? නෑ, මේ අවස්ථාව මගේ කාලේ දෙන්නේ නෑ. හරි. ඒ නිසා මම මේ කියන්නේ. හරි, මේ අමතුරු දණන් ඉන්නවා. සමහර අය කියනවනේ මගේ තාත්තා කිව්වා කියනවා. හරි මගතා ඉතින් මම ආණ්ඩුවක් මොකටද තියෙන්නේ ගරු කතානායකතුමනි ආණ්ඩුවක් තියෙන්නේ ඒවා හොය ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ආණ්ඩුවක මුළු යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා නම් තමුන්වහන්සේ දැනගන්න ඕන අපි උප පොඩකින්න
හරියෙන් කියන්නේ
පොඩකින්න පොඩකින්න
විශ්වාසභංගයට අදාළ
පොඩකින්නකෝ ඒකත් විශ්වාසභංගයට අදාළ මං කියන හේතුව ගරු කත පොඩකින්න වාඩි වෙන්නකෝ කරුණාකර මං කියන්න තේරුම් ගන්න බැර ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා ඒ රාජ්‍යාන්තරද බුද්ධ්‍යංශයක් තිබෙනවා ඒ රාජ්‍යංශේ බුද්ධ්‍යංශේ තොරතුරු වාර්තා කරනවා ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න ආරක්ෂක මණ්ඩලයක් තිබෙනවා එහි අග්‍රාමාත්‍යරේ ඉන්නවා ඊට පස්සේ එය දැනුම් දීතු ස්ථානවලට දැනුම් දෙනවා එතකොට අගමැති ආරක්ෂක කොට්ටාසෙට ඇමති ආරක්ෂක කොට්ටාසෙට තානාපති ආරක්ෂක කොට්ටාසෙට හිටපු ජනාධිපතිතුරු දෙදෙනාගේ ආරක්ෂක කොට්ටාසෙ අධ්‍යක්ෂවරුන්ට දැනුම් දෙනවා ඒ අධ්‍යක්ෂකවරු අදාළ ප්‍රභූවරයාට දැනුම් දී යුතුයි හැබැයි මේ කිසිවක් වෙන්නේ නැත්තේ ඇයි කිසිවක් වෙන්නේ නැත්තේ කිසිවක් වෙන්නේ නැත මුළු රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටලා තිබෙන්නේ බිඳ වැටිච්ච තැනක තමුන්වහන්සේ දැනගන්න නැති එක අරුම් පුදුම දෙයක් නෙමෙයි හැබැයි තමුන්වහන්සේ දැනගත යුතුයි යාන්ත්‍රණයක් තිබෙනවා හද පොඩ්ඩක් ඉන්න හරි මම පරවෙන චෝදනාව කියන්නේ මේ මේ ක්‍රියාවලිය එකක් තමයි ආ බොහොමද ආ මෙතුමා මගෙන් ප්‍රශ්නයක් අහනවා කරු කතානායකතුනේ බොහොමදයි බොහොම
හරි වෙන කියන්න
ඒකනේ මෙතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා ඉතින් ඕගොල්ලෝගේ MSD එක දැනගෙන හිටියේ නැද්ද අපි MSD අරන් නැහැ මහත්තයෝ ජනතාව ගාවට යන්න අපි බය වෙන්නේ නැහැ මතක තබා ගන්න ජනතාව ගාවට යන්න අපි පොලිස් කාර්යයේ පොලිසියෙන් අරගෙන ජනතාව ගාවට යන්නේ මතක තබා ගන්න ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපි දීර්ඝ කාලයක් නියෝජනය කරනවා කිසිදු ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අපි අපේ ආරක්ෂාවට අරගෙන නැහැ ඒ නිසා අනේ යන්න අපිට බය වෙන්න ඕනේ නැහැ ජනතාව ගාවට යන්න එච්චරයි හරිද තමුන්වහන්සේලාට ඕන තමුන්වහන්සේලා ලයිට් ඕන දොර අරින්න කෙනෙක් ඕන බෑග් එක අරින්න කෙනෙක් ඕන බෑග් එක උස්සන්න කෙනෙක් ඕන හරිද දොර අරින්න කෙනෙක් ඕන අපිට ඒක අවශ්‍ය නැහැ වාඩි වෙන්න හරි හරි ඉත මම මොනව කරන්නද ඒකට ඉත මට මොකද ඉත මට මම මොනව කරන්නද ඔයාට ඔයා තනියම ඉන්නවද නෝනත් එක්ක ඉන්නවද කියලා මට වැඩක් නැහැ ඔයා කාත් එක්ක ඉන්නවද කියලා මම නිශ්චිත වශයෙන් කියන්නේ කරු නියෝජක මගේ තර්කය කරු නියෝජක තන එකතුනේ මේ පොඩ ඉත මම මොනව කරන්නද ඒකට අපි බය නැත්තම් හොඳයි පොඩක් ඉන්න ගරු නියෝජක වාඩි වෙන්නකෝ මම මේ කියමින් ඉන්න ගරු නියෝජක තනායකතුමනි මේ ක්‍රියාවලිය. එතකොට රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය සකස් කරලා තිබෙනවා. ඒ ක්‍රියාවලිය මෙහෙවිය යුතුනේ දේශපාලන අධිකාරීත්වය. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ඒකට තමයි ජනවරමත් දීලා ආණ්ඩුවක් හදන්නේ. එතකොට බුද්ධ්‍යංශයක් තිබෙනවා. තොරතුරු වාර්තා වෙනවා. ආරක්ෂක මණ්ඩලයක් තිනවා. තොරතුරු සාකච්ඡා කරනවා. තීන්දුව తీරන ගන්නවා. තීන්දුව පහලට ගලාගෙන යනවා. මේ ක්‍රියාවලිය බිඳ වැටලා. කවුද වා කියන්නේ? ක්‍රියාවලිය බිඳ වැටීමට වා කියනවනේ කවුද? ක්‍රියාවලිය බිඳ වැටීමට වා කියනවනේ දේශපාලන නායකත්ව ආණ්ඩුව. ආණ්ඩුවක් නැහැ ඒකයි සිද්ධ වෙලා තිබෙන්නේ ආණ්ඩුවක් වග කියන්නේ නැහැ මේ ක්‍රියාවලියට ආණ්ඩුව මේ ක්‍රියාවලිය සංවිධානාත්මක ක්‍රියාත්මක කිරීමට අසමත් වීම තමයි මේ ප්‍රශ්නය ඒක තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාසමගේ පදනම වෙන්නේ මේ ක්‍රියාවලිය ඉතාමත් හොඳින් 100 දක්වා අදාළ තැන්වලද නිසි පරිදි නිසි වේලාවට ක්‍රියාත්මක වෙන්න තිබෙන යාන්ත්‍රණයක් තිබුණා නම් මේකක් වළක්වා ගත හැකිව තිබුණා ඒක මම කියන්නේ ඒ යාන්ත්‍රණය මුළුමනින්ම බිඳවට්ටපු පාලනය ආරක්ෂාව කියන එක මහජනගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව පිළිබඳව තුට්ටු දෙකක් දා පාලනය ඊට වඩා මහ බැංකුව පස්සේ ගිය පාලනය ඊට වඩා වංචා දූෂණ පිළිබඳව පස්සේ ගිය පාලනය ඊට වඩා හොරකම් කරන්න පස්සේ ගිය පාලනය ඊට වඩා ඩීල් දාන්න පස්සේ ගිය පාලනය ඒ පාලනය කිතම මේක සිද්ධ වෙන්නේ ඒක තමයි විශ්වාසභංග යෝජනා පදනම ගරු නියෝජක තනායකතුමනි එනිසා මා කියමින් සිටි ගරු නියෝජක තනායකතුමනි නිශ්චිත පරිදි 2019 හතරවැනි මාසේ 16 වෙනිදා මෝටර්සයිකල පුපුරව අත්තදා බැලීමක් කර තිබෙන බවත් වාර්තා වෙනවා බයිසිකලයේ අයිතිකරුවන් බයිසිකලයේ මිලදී ගත්ත තැන බයිසිකලයේ අංක ඒක උපයෝග කරගත්තේ කවුද කෙනෙක් පිළිබඳව ඉතා පැහැදිලි වාර්තා තිබෙනවා මේ තොරතුරු වාර්තා වී තිබුණා ඒ ඒ ඒ ඒ තොරතුරු සියල්ල අතර ගරු නියෝජක තනායකතුමනි තවත් ඒ 18 වෙනිදා වාර්තාව 19 වෙනිදා මොකද්ද කියන්නේ 2019 හතරවෙනි මාසේ 19 වෙනිදා කාන්තංකුඩි යතුරුපැදි පුපුරව හැරීම සම්බන්ධ පුද්ගලයෙකු පිළිබඳ පැමිණිල්ල ඒ පිළිබඳව ගරු නියෝජක තනායකතුමනි 2019 4/18 වෙනිදා යොමු කරලද LS ඇලිරක් 17/58 ඇලිරක් 20 දරන ලිපිය ආසසඳේ එන කලින් කියන මේ පිපිරීමක් වෙලා තියෙන පුපුරලා තියෙන මේගොල්ලෝ ඊළඟ දවසේ 19 වෙනිදා කියනවා පුපුරලා තියෙන මෙන්න මේ අය ඒ ඔවුන්ගේ හැදුණුපත් අංකේ ඔවුන් ගැවසෙන තැන් ඒ ඊට පස්සේ ඔවුන්ගේ ඇසුරු කරන කණ්ඩායම් මේ සියල්ල පිළිබඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්තා වෙනවා. මෙහෙම කියනවා, සහරාන් ඇතුළේ එම ජාලයේ කටයුතු සඳහා සක්‍රීය ලෙස සම්බන්ධව සිටින මොහු මේ බයිසිකලය ගත්තු කෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව ප්‍රදේශවාසීන් වෙත සඳහන් කර ඇති බවත්, සතියකට දින කිහිපයක් බිරිඳ සහ දරුවන් බැලීම සඳහා ඉහත මැදවච්චි ලිපිනයට පැමිණෙන බවටත් දැන ගැනීමට ඇත. එතන මේ නිකම් පිපිරීමක් නෙවෙයි, බයිසිකලයක් පුපුරනවා. ඒ බයිසිකලේ සහරාන්ගේ ජාලයේ පුද්ගලික බව වාර්තාවල සඳහන් වී තිබෙනවා. එනිසා ඉතා පැහැදිලිව බුද්ධයන්ස වාර්තා ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තැමිලි පිළිබඳ. ඊළඟ මම 18 වෙනිදා ලිපිය කිව්වේ අප්‍රේල් මාසේ 19 වෙනිදා බුද්ධයන්ස වාර්තාව, 20 වෙනිදා බුද්ධයන්ස වාර්තාව මොකද කියන්නේ? අප්‍රේල් 20 වෙනිදා. මේ පහරට ඊට කලින් දවසේ ජාතික තහවුරු ජමාත් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් නැමැත්තා පිළිබඳව මොකද කියන්නේ? මොහමඩ් කාසිම් මොහමඩ් සහරාම් යන අය 2019 9:20 දින පැය 3යි, ඒ කියන්නේ හවස 3:30 අතර කාලය තුල අක්කරේපත්තු පල්ලියකුඩුප්පු ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ අරාබි විද්‍යාලයක රැකියාවක නියුතු සාහිල් හමීඩ් නැමැති පුද්ගලයෙකු නිරීක්ෂණය වී ඇති බවට තොරතුරු ලැබී ඇත. එතකොට මොහු ඒ කාලේ ප්‍රදේශයේ ගවසන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ 20 වෙනිදා කරුණියෝජ කතන මේ බුද්ධන් සවාර්තාව. එතකොට 9 වෙනිදා වார்த்தාවක් එනවා. 18 වෙනිදා වார்த்தාවක් එනවා. 19 වෙනිදා වார்த்தාවක් එනවා. 20 වෙනිදා වார்த்தාවක් එනවා. ඒ ගරු කතානායක ගරු නියෝජක කතානායක 9 වෙනිදා වார்த்தාවේ දිගුව මේ එන්නේ. 9 වෙනිදා වார்த்தාවේ කියන මේ සහරන් ඇතුළු කණ්ඩායම නම් හතක් කියනවා ගරු නියෝජක කතානායකයෝ. මේ හත් දෙනා මරාගෙන මැරෙන බෝම්බ එකකට සූදානම් වෙලා තිබෙනවා. කතෝලික පල්ලි ඉලක්ක කරනවා කියලා 9 වෙනිදා කියනවා. ඊට පස්සේ 18 වார்த்தාවක් කරනවා, 19 වார்த்தාවක් කරනවා, 20 වார்த்தාවක් කරනවා. මොකද ආණ්ඩුවක් කරේ? 21 ගැහුවට පස්සේ ඒක ඇමතිවරු එක්කලා රූපවාහිනියට කියනවා මට නම් තාත්තා කිව්වා. ආණ්ඩුද මේව? තාත්තා කියන්න. අපි අහන්නේ ඉතරයි. ඒක තව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා මේක නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක්. තව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා අපිට ඇමරිකාවේ බුද්ධියන් සමේවා කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ කියනවා මම ආරක්ෂක මණ්ඩලයට ගියේ නැහැ කියලා. මේවා කියන ද ආණ්ඩුවක් තියෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බුද්ධියන්ස වාර්තා ඉතා පැහැදිලිව මේ ප්‍රහාර සිදුවිය හැකි තැනක්, ප්‍රහාර සිදුවිය හැකි දිනයක් 21 උදේ 7ට කියන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නේ. පාස්කිරිද උදේ 7ට බුද්ධියන්ස වාර්තාව කියනවා අද කතෝලික දේවස්ථාන වලට පහරයක් කළ වීමේ සූදානමක් තියෙනවා කියලා. උදේ 7ට කියන්නේ 8:45 ගහනවා. මේ මෙහෙම මේක පාලනය කරගන්න බැරි ආණ්ඩුව තවදුරටත් අපේ රටේ මහජනගේ ආරක්ෂාව හෝ රටේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව වගකීමක් ඉසිලිය හැකිද? අපි අහන්නේ ඒක. ඔබතුමාගේ සාක්ෂිය අහන්න. උදේ 7ට කියනවා කතෝලික පල්ලි වලට ගහනවා කියලා. ඒක තමයි, ඒ නිසාම තමයි කාදිලන් උන්වහන්සේ කියන්නේ මට කිව්වනම් මං පල්ලි යන එක නතර කරවනවා කියලා. මිනිස් ජීවිත බේර ගන්න තිබුණා. දැන් 258කට ආසන ප්‍රමාණයක් මිය ගිහිල්ලා 500කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල වෙලා සිංහල මුස්ලිම් සමාජයේ එකිනෙක අතර දෙදරලා ගිහිල්ලා ආර්ථික විශාල ප්‍රහාරයක් කළ වෙලා සංචාර ව්‍යාපාර මුළුමනින්ම කඩාවැටිලා සමාජය තුළ තැතිගැන්මක් අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා ඊයත් වார்த்தාවක් එනවා. දැන් මේ තත්ත්වෙ විසින් ඊයත් වார்த்தාවක් එනවා කළුතරින්ද මාතර දක්වා මොකක් කරි ප්‍රහාරයක් කළ වෙන්න පුළුවන් කියලා. මෙවැනි විශාල අනාරක්ෂිතත්වයක් රට නිර්මාණය කරේ වගකීමේ අපරාධකරුවන් තමයි උන්වහන්සේලා. එනිසා අපි එකයි අහන්නේ, මේ අපරාධකරුවන්ට රට පාලනය කරන්න දෙන්න ඕනද? මේ අපරාධකරුවන්ට යුක්තිසහගතයි තියෙන රට පාලනය කරන්න මිනිස් ජීවිත 258ක සාපරාධ අපරාධකරුවන් මේ ආණ්ඩුව. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිසේත්ම මේ ප්‍රහාරයේ අපරාධයෙන් මේ ආණ්ඩුවට ගැලවෙන්න අයිතියක් නැහැ. එනිසා තමයි අපි යෝජනා කරන්නේ මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන. මේ ආණ්ඩුව විශ්වාස භංගයෙන් පාර්ලිමේන්තුව පරාද කරන්න ඕන. 170 ආණ්ඩුව ජනතාවගේ ජනවරම ගන්න බැරි ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුව, රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අබමල් රුණකවත් හැඟීමක් නැති ආණ්ඩුව මේ රට පාලනය කරන්න සුදුසුද? එනිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව මේ විශ්වාස භංගයේදී පරාජයට පත් කළ යුතු විශ්වාස භංගයට සහාය දීලා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ කරුණ නියෝජක තනායකතුමනි අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ සිදුවි මොකද්ද? අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව රට සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට ගේන්න මේ පාලකයන් අසමත් වුණා. සභානායකතුමා මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ඔතන ඉඳලා නැගිටලා කිව්වේ මොකද්ද? ඔබතුමා කිව්ව මොකද්ද? ඔබතුමාට ඔබතුමාගේ ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන්නා අමාත්‍යංශයට යන්න එපා කියලා ගෙදර ඉඳන් වැඩ කරා කිව්වා. කිව්වනේ හැන්සඩ් එක ගේන්නන්නම කිව්වනේ. ඔව් පහරෙන් පස්සේ පාරම් පස්සේ සභානායකවර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මගේ ආරක්ෂක නිලධාරින් නම් මට කිව්වා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා මම අමාත්‍යංශයට ගියේ නැහැ කිව්වා. ඉතින් රටේ ජනතාවට මොකද කියන්නේ? ඉතින් රට අස්ථාව ස්ථාවරත්වර ගේන්න පුළුවන්ද? හරි අමතිවරයෙක් නම් කියන්න ඕන. ඔව් රටේ අනතුරුකාරී තත්ත්වය තිබියදී මහජනක විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන් මම එදත් උදේ පාන්දර අමාත්‍යංශයට ගියා. එහෙමයි රටක් පාලනය කරන්න. රටකට කියනවා මොකද්ද? මට ආරක්ෂක නිලධාරින් කිව්වා යන්න එපා කියලා මම ගෙදරට වෙලා හිටියා කියලා. ඉතින් ජනතාව එළියට බහිද? ජනතාවට විශ්වාසයක් නැතයි. මොකද සිද්ධ කරේ? ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, පාරෙන් පසුවත් සාමාන්‍ය තත්වයක් ඇති කරන්න ආණ්ඩු අසමත් වුණා. පාරෙන් පසුව ගරු නියෝජක කතාන් මට දිනේ හරියට මතක නැහැ. නැවත 20 ගණන් වල පාරක් එල්ල වෙයි කියලා ආරංචියක් ආවා. බුද්ධයන් සවාර්තා කළ තිබුණා. එහිදී අග්‍රාමාත්‍යරයට කිව්වා කොළඹ ඉන්න එපා කියලා. මම අහන අගමැති කොළඹ හිටියද? අගමැති කොළඹ දාලා ගියා. මේක ඇත්ත කතාව. ඉතින් රටේ නායකයා තමන්ගේ නගරයට ප්‍රහාරයක් එල්ල වෙනවා කියනකොට නගරෙන් පළන යන නායකයෝ නැත්තන් නෑ කියන කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැත්තන් නෑ කියන කොළඹ මගහැරලා ගියා. තර්ජනයක් එනවා කියනකොට රටේ අගමැතිවරයා නගරේ දාලා හැංගෙන්න යනවා. ඒ හැංගෙන්න යන එකට රට පාලනය කරන්න දෙන්න කියන. එයාට අපි මහජනගේ ආරක්ෂාව පිළිම සාතිකයක් දෙන්න කියන්නේ. ඒගොල්ලන්ට මහජනගේ ආරක්ෂාව පිළිම සාතිකයක් දෙන්න බෑ. සභානායකවර එකක් කියනවා, අගමැතිවරයා තව වැඩක් කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මොකද්ද කිව්වේ? අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා පහෙන් පහල ළමයි 6 වෙනිදා ඉස්කෝලේ එන්න, පහෙන් උඩ ළමයි 6 වෙනිදා ඉස්කෝලේ එන්න, පහෙන් ඉහළ ළමයි 6 වෙනිදා එන්න, පහෙන් පහල ළමයි 13 වෙනිදා එන්න කියනවා. මොකද්ද ඒ තේරුම? මොකද්ද ඉස්කෝලේ පටන් ගැනීම තේරුම මට කියන්නේ? පහෙන් උඩ ළමයි 6 වෙනිදා එන්න. ඒ කියන්නේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්, දුවන්න පුළුවන් අය 6 ඉන්න ලොකු ළමයි. හැබැයි ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්, දුවන්න බැරි පොඩි ළමයි 13 ඉන්න. දෙමව්පියන්ට ලොකු ළමයත් එකයි පොඩි ළමයත් එකයි. දෙමව්පියෝ දෙන්නම ළමයි ඉස්කෝලේ ඇරියනේ. මේකයි සිද්ධ වුනේ. එසර රට අරාජිකත්වය පාලනය කරගන්න මේ පාලක අසමත් වුණා. ඇමතිවරු එක එක විකඩංකාරී කතා කියන්න පටන් ගත්තා. මට තාත්තා කිව්වා කිව්වා. එකෙක් කිව්වා නවසීලන්ත පාරේ ප්‍රතිපහාර කිව්වා. තව කෙනෙක් කිව්වා ඇමරිකන් බුද්ධයන්සේ තොරතුරු වාර්තා කළා දිනෝ කිව්වා. අගමැතිවරයා හැංගිලා ඉන්නවා. සභානායකවරයා ගෙදර ඉන්නවා. ඉතින් රටේ ස්ථාවරත්වයක් කතයි. ඇමතිවරු මේ සිදුවීම් පසු වගකීම බාරගන්න සමත් වුණේ නේ. ඒ නිසා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැහැ කියලා. මේක වගකීම ජනාධිපති බාර ගන්න ඕන කියලා. මට අදාළ නැහැ කියනවා. මට අදාළ මහ බැංකුව විතරයි කියනවා. මම ආරක්ෂක මණ්ඩලේ සමාජිකෙක් නෙවෙයි කියනවා. මොකද්ද මේ විකඩම්කාරී කතාව? මේ පාලකයන්ට පුළුවන් රටේ ආරක්ෂාවක් දෙන්න, හෙට දෙන්න පුළුවන්. තමුනාසල හෙට ආරක්ෂාවක් ගැන සාතිකයක් දෙන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට. තමුනාසලට එහෙම සාතිකයක් දෙන්න බෑ. සාතිකයක් දෙන්න බැරි ඇයි? තමුනාසල ඒ වගකීම උසුලන්න තම තවදුරටත් සුදුසු නැති පාලනය. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි, තවදුරටත් අපි ආණ්ඩුව තියෙන්නයි තියක් නෑ. ඊළඟ කරු නියෝජක කතානායකතුමනි, මේ සිද්ධියන් පස්සේ සමාජ විශාල නොසන්සුන්තාවයක් නිර්මාණය වුණා. ඒක දේශපාලනේ දන්න ඕන කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්. මෙවැනි සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ දේශපාලනික වශයෙන් අවතන්වීමට පත් වී තියෙන කණ්ඩායම් දේශපාලනේ ගොදුරක් බවට පත් කරගන්න උත්සාහ කරන මෙවැනි සිදුවීම් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තියත් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා රට ඇතුලේ විවිධ කලබගැනයක් නිර්මාණය කිරීම සඳහා දැනුවත්ව දේශපාලන කණ්ඩායම් මැදිහත් වුණා. සමහරව වීඩියෝ දර්ශන වලින් අපි දැක්කා. සමහර පක්ෂවල පක්ෂිකුත් නෙවෙයි ඒක. සමහර මතු පිටතලේම ක්‍රියාත්මකින් තියෙනවා මෙම ප්‍රහාරය මෙවන්. සමහර මන්ත්‍රීවරු අප දැක්ක හෙට්ටිපොළ පොලිසියට ගිහිල්ලා පොලිසිය ඉන්න සැකකරුවන් තමන්ගේ ජීප් එක දාගෙන එනවා. පොලිසිය කියන සැකකරුවා තමන්ගේ ජීප් එක දාගන්න පුළුවන්.
මේ
සිරිපහල රම්මණිකද කරුණ නියෝජක තනයකතුමනි? මම මට දැනගන්න තියෙන එකයි පොලිසියට ගිහිල්ලා පොලිසිය ඉන්න හතර දෙනා අරගෙන නේද එයාගේ ජීප් එක අරගෙන එනවා කොහටද? මේ බිංගිරිය පොලිසියට ගිහිල්ලා අපාරගෙන එනකොට බිංගිරිය ඉඳන් හෙට්ටි පොල්ටරන් ගහගෙන එනවා. කොච්චර විනාශ වුණාද? ගරු නියෝජක කතානායකතුමනි, මේ මාසේ 13 වෙනිදා ගම්පහ සිදුවීම් 164, කුරුණෑගල සිදුවීම් 480ක්, පුත්තලම සිදුවීම් 182ක්, කළුතර සිදුවීම් 3ක්, මුළුමණිම ගත්තොත් සිදුවීම් 826ක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම එහිදී මිනිස් ඝාතන එකක් සිද්ධ වෙලා තිබෙනවා. තුවාලවීම් 10ක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ගත්තොත් මම ඔබතුමාට පෙන්වන්න හදන්නේ, ඒ වගේම මුස්ලිම් දේවස්ථාන කීපයකටත් හානි සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ දින 21කට පස්සේ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සඳහා යම් යම් දේශපාලන ව්‍යාපාර ඉතා මැදිහත්ව කටයුතු කරමින් තිබෙන තත්ත්ව වාර්තා වී තිබේ. 21 වෙනි දින 21කට පසුව මේ මාසේ 13 වෙනිදාත් මෙම තත්ත්වය පාලනය කරගන්න තමුනාසල අසමත් වී තිබෙනවා. ඒ නිසා සිදුවීම් වළක්වා ගන්න බැරි වී තිබෙනවා. සිදුවීමෙන් පසුව ජතා තොත්තර සටගේන්න අසමත් වී තිබෙනවා. ආර්ථික නැති වී තිබෙන අලාභහානි සමනය කරගන්න බැරි වී තිබෙනවා. එයින් පීඩාවට පත් වූ ජනතාවට සහන දෙන්න අසමත් වී තිබෙනවා. කඩාවැටෙ තිබෙන ව්‍යාපාර යළි ගොඩනගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා ප්‍රහාරයෙන් අසමත් වූ ආණ්ඩුවක් ප්‍රහාරයෙන් පසුවත් අසමත් වීම වැළක් පෙන්වන ආණ්ඩුවක්. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි නැවත නැවත අපි යෝජනා කරන්නන් කවරක්වත් නෙවෙයි මේ ආණ්ඩුව පරාජය පත් කළ යුතු තිබෙනවා. තමුන්වාසලක අසාර්ථක වීම පිටපස අපේ රට අතපෙවීම සඳහා බලාගෙන ඉන්න විදේශ බලවතුන් විදේශ සුවමනාවන් ක්‍රියාත්මක වීම නිදැල්ලේ ක්‍රියාත්මක වෙන ඉඩකඩ සකස් කරමින් තිබෙනවා. ඒවට මුවා වෙලා ආරක්ෂක විසු මත් සංග්‍රහයට බල කරමින් තිබෙන ඇමරිකාවත් එක්ක ඒවට මුවා වෙලා ජනතාව මර්ධනය කිරීම සඳහා අනපනක් ගැන සූදානම් කරමින් තිබෙනවා. තමුන්නාසලා මේ ඇතුළත ඛේදවාචක ඇතුළත් තමුන්නාසලා වාසියගත දේශපාලන තීන්දුව తీරන ගන්නව ඇරෙනකොට රටේ ජනතාවගේ ආරක්ෂාව හෝ රටේ ජනතාවගේ වගකීම හෝ උසුලන්න සමත් වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව දැන් අයින් වෙන්න ඕන. මොකද්ද තමුන්නාසලට ආණ්ඩුවක් කරන්න තියෙන අයිතිය? මොකද්ද තමුන්නාසලට ආණ්ඩුවක් කිරීම සඳහා මාජනයාගේ මාජනයාට තමුන්නාසල කරගෙන විශ්වාසය සහ වගකීම ඒ කිසුවක් නැති පාලනය. ඔය අහසේ වෙන ඔන්ජිල්ලාවක පා වෙනවා වගේ ආණ්ඩුවක් තියෙනවා. ජනතාව මහ පොළවේ අනේක විද දුක් දෝමනස්සට මුහුණ දෙමින් තිබෙනවා. අනේක විද අනාරක්ෂතාවට මුහුණ දෙමින් තිබෙනවා. සමාජය තුළ කැකෑරන ගිනිදල් පුපුතුවමින් තිබෙනවා. හැබැයි තමුන්නාසල තොටිල්ලක් වලාකුලක තොටිල්ල වගේ පැද්ද ඔහේ ජීවත් වෙමින් තිබෙන රංග මණ්ඩලක් කරගත් ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ ආණ්ඩුවට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා නැවතත් මා කියන්නේ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම අද වැඩි. ආණ්ඩුවේ තියෙන 106යි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සමත් වෙන්නේ නම් තමන් නායකත්ව දෙන සියලු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවන්න. සම්බන්ධ දෙමළ ජාතික සන්ධානයේ නායකතුමා සමත් වෙන්නේ නම් අනෙක් හැම එකදීම ආණ්ඩුවට පක්ෂ වුණාට මේ ව්‍යසනයේදී තමන්ගේ හෘද සාක්ෂි අනුව ආණ්ඩුවට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න කියලා තීන්දුවක් ගන්නේ නම් අනිවාර්යයෙන්ම හෙට හවස වෙනකොට මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි එසේ නැතුව
අවසන් කරන්න
එසේ නැතුව තමන්ට විපක්ෂ නායකකම ප්‍රමාණව මේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍රය එහෙම සරසුමක් නැහැ. එඳ මගේ න්‍යාය පත්‍රයේ තියෙන වෙනස් සරසුමක් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කල්පනා කරනවා. ඒ වගේම සම්බන්ධ මහත්මයා කල්පනා කරනවා නම් අපේ දේශපාලන න්‍යාය පත්‍රය වෙන එකක් මෙවැනි තත්ත්වයන් අපිට අදාළ නැති දේවල්. ඒ නිසා අපේ ජීවිකාව වෙන විදිහකට ගත වෙමින් තිබෙන අපේ දේශපාලන ජීවිකාව. ඒ නිසා ඒකට අදාළ නැහැ කියලා මේ ප්‍රශ්න විසින් වෙන විදිහකට කල්පනා කරනවා නම් හෙටත් මේ දුර්වල ජනතාවට වග කියන්න බැරි අසාර්ථක ආණ්ඩුව පවතීවි. හැබැයි මහජනයාගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන පාලනයක් අපේ රටේ විපක්ෂයක් අපේ රටේ තිබෙනවා නම් විපක්ෂ නියෝජනය දේශපාලන ව්‍යාපාර තියෙනවා නම් හෙට හවස් වෙනකොට මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් විපක්ෂ සියලු മന്ത്രിවරුන්ට සියලු නායකින්ට ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නලින්ද ජයදේස රැතුමා ඔබතුමා මේ යෝජනාව ස්ථිර කරන්න කරුණාකරලා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අනුරසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව මම ස්ථිර කරනවා.
බොහොම ස්තුතියි.